ගරු නිමල් පරිහෙන මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 13ක් කාලයක් පවතිනවා.
ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමියනි, අද දින අප මේ උත්තරීතර සභාවේ සාකච්ඡාවට භාජනය කරන්නේ මේ රටේ අභිවෘද්ධිය වෙනුවෙන් මේ ස්ථානය තුළම සම්මත වෙච්ච පනත් කීපයක් පිළිබඳ සහ ඒවායි ක්‍රියාකාරීත්වය අපි කොයි විදිහටද මේ රටේ අභිවෘද්ධිය සඳහා යොදාගන්නේ කියන කාරණා. අපේ ලංකාවේ ආර්ථිකය අරගත්තහම මම හිතන්නේ අපිට පැහැදිලිව පේන දෙයක් තියෙනවා. අපේ රටට ගලාගෙන එන ආයෝජනවල අඩුවක්, ඒ වගේම අපේ රටේ බදු ආදායමේ ඌනතාවයක්, ඒකම විදේශ ප්‍රේෂණවල ගැටලු සහගත තත්ත්වයන්, තවත් පැත්තකින් අපි අරගත්තොත් අලුතින්ම ගොඩනැගුණු IMF ගිවිසුම හරහා ඇති කරලා තියෙන බලපෑම්, මේ සියල්ලම අද අපි මේ කතා කරන්නට යෙදෙන මේ සියලු පනත් හා බැඳිච්ච දේවල්. මේ සභාවේ විපක්ෂයේ අපේ මන්ත්‍රීවරු මේ සම්බන්ධයෙන් යම් යම් අදහස් දක්වමින් කතා කළද, මේ පනත් සියල්ල අනුමත වෙලා තිබුණේ 2005 සහයින් ඉදිරියට 2018 වැනි කාලයන් දක්වා. ඒ අපේක්ෂා කරපු කිසිදු දෙයක් මේ රට තුළට ගෙනාවද කියන ප්‍රශ්නේ අපි යමුවේ තියෙනවා. උදාහරණයක් විදිහට අපේ රටට ආයෝජන ගෙන්වා ගන්න යම් විදිහකට මැදිහත් වුණා නම් 2022 වර්ෂයේ අපේ රටට ආයෝජන එන්නේ $1.1 billion. නමුත් ඉන්දියාවට $64 billion ආයෝජන එනවා. රටක් විදිහට අපි මේ ඇති කරලා තියෙන ව්‍යවස්ථා දායකය තුළ අපි මේ ගොඩනගෙන අනපනත් ඇතුලේ අපේ රට රාජයන් විදිහට හෝ රටක් විදිහට ඒ ශක්තිමත් බව පෙන්වලා නැහැයි කියන එක තමයි මේ වැන් ඔප්පු වෙන්නේ. නිසා අපි ජාතික ජනබලවේගයේ රජයේ විදිහට මේ රටේ සුවහසක් ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න බැඳිච්ච පුරවැසියන් විදිහට අද මේ සභාවට මා බොම උවමනාවෙන් සඳහන් කරනවා. අපේ ආණ්ඩුවක් ඇතුලේ මේ සියලු තත්ත්වයන් නිවැරදි කරගනිමින් ඒ අපේක්ෂා කරපු සාර්ථකත්වයන් මේ රටේ ජනතාවට ගෙනත් දීලා ඒ පොහොසත් රටේ ලස්සන ජීවිත ගෙවන මිනිසුන් නිර්මාණය කරන්න අපි වගකීමෙන් යුක්තව වැඩ කරනවා කියන එක මේ රටේ මහ ජනතාවට අපි ප්‍රකාශ කරන්න කැමතියි. ඒ වගේම අපේ රටේ අනාගතයේ ගොඩනැගීම, මේ රටේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම, ඒකම රාජ්‍ය යාන්ත්‍රණය සහ ඒ යාන්ත්‍රණයට අනුගත වෙලා නිලධාරීන් වශයෙන් කටයුතු කරන ඒ ක්‍රියාදාමයේ ශක්තිමත් කිරීම වගේම ආයතන පද්ධතිය අලුත් වටයකින් මේ රටට ගැලපෙන විදිහට, මේ රටේ උවමනාවට ගැලපෙන විදිහට, නැත්නම් ඒ අපි අපේක්ෂා කරන දියුණු රට නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය ගොඩනැගීම් කරගත යුතු වෙනවා. අපි මේ විදිහට ගත්තොත් රටට ආදායම් ලැබෙන ආකාර කීපයක් තියෙනවා. බදු ආදායම එතන අපි නිතර සාකච්ඡාවට භාජනය කරන මාතෘකාව. ඒකම රාජ්‍ය ව්‍යවසාය තුලින් අපි ලබන ආදායම්, තවත් පැත්තකින් අපිට ගත්තහම විශේෂයෙන් අපි බොහොම ගෞරවයෙන් සිහිපත් කරන්න අවශ්‍යයි අපේ රටේ පුරවැසියන් විදේශගත වෙලා අපේ රටට එවන ප්‍රේෂණ. අවසාන වශයෙන් කතා කරනවා නම් ණය සහ ආධාර. මෙන්න මේ කියන තත්ත්වයන් එක්ක අද අපි සාකච්ඡාවට භාජනය කරන මේ අනපනත් බැඳී පවතිනවා. ආනයන හා අපනයන පාලන පනත, විදේශ විනිමය පනත, ගෙවීම් හා බේරීම් කිරීමේ පද්ධති පනත, එවගේම වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන පනත, කොළඹ වරාය නගර ආර්ථික කොමිසම් සභා පනත ආදී මේ පනත් සියල්ල තුළ අපට යම් ආකාරයක වටිනාකමක් ගොඩනගා ගැනීමේ හැකියාව විභවතාවය තියෙනවා කියන එක අපි විශ්වාස කරනවා. මේවා ක්‍රමවත් කිරීම සහ මේවා නියමානුකූලව ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය මඟ පෙන්වීම, ඒ සඳහා තීන්දුව තීරණ ගැනීම. ඒ අතින් ගත්තාම විදේශ විනිමය කියන මාතෘකාවේදී අපිට මතකයි අපේ රටේ විදේශ විනිමය අනුපාතය යම් ආකාරයකට ස්ථාවරව පවත්වා ගනිමින් තිබ්බ කළමනාකරණයකින් යුක්තව මැනේජ් ෆ්ලෝටින් රේට් එකක් තමයි අපි 2022 දක්වා පාවිච්චි කරේ. ඒ තත්ත්වය තුළදී මේ රටට ප්‍රේෂණ ගෙන එන්න බොහෝ මිනිසුන් උත්සාහ කරාට නියම පද්ධතිය ඇතුලේ ඒවා අරගෙන එන්න උත්සාහ ගත්තේ නැත්තේ ඔවුන්ට අතට ලැබෙන රුපියල් ප්‍රමාණය අඩු නිසා. ඔවුන් උණ්ඩියල් හවාලා වැනි ක්‍රම පාවිච්චි කරමින් වෙනත් ආකාරයකින් තමන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න මැදිහත් වුණා. ඒ නිසා උනේ බැංකු පද්ධතිය හරහා නියමානුකූලව මේ රටට එන්න අවශ්‍ය කරන මුදල්, එහෙම නැත්නම් විදේශ විනිමය අපිට නියම විදිහට ලැබිච්ච නැති එක. අපි පණතක් විදිහට මෙතන සම්මත කරගෙන අවශ්‍ය කටයුතු කරාට, ඒවා නියාමනය කරන්න හෝ ඒවා ලියාපදිංචි කරන්න ඒ සඳහා යොමු වෙන්නේ කවුද කියන පිළිබඳ හොයා බැලීම සම්බන්ධයෙන් කිසිදු ගවේෂණයක් හෝ පරීක්ෂණයක් කරලා නැහැ. නමුත් නීතියක් සම්මත කරගෙන තියෙනවා. ඒක පොතට පමණක් සීමා වූවක්ද කියන ප්‍රශ්නය අපි හමුවේ තියෙනවා. ඉතින් ඉදිරියේදී අපේ ආණ්ඩුවත් එක්ක අපි මේ සම්බන්ධයේ අවශ්‍ය සාධාරණ මැදිහත් වීම කරමින් නියමානුකූලව මේ අවශ්‍ය කරන විදේශ විනිමය අපේම රටේ පුරවැසියන් වෙන්න පුළුවන්, නැත්නම් වෙනත් ආකාරයක ව්‍යාපාර නියාමනයන් ඇතුලේ සිදු වෙන්න පුළුවන්. ඒ කිසිදු තත්වයක් යටතේ දේවල් නියමාකාරයෙන් අපේ රටට ගලාගෙන එන අපි අවස්ථාව සැලසුවොතින් අද අප රටක් විදියට මූණ දෙන ඒ විශේෂ ප්‍රශ්නය විසඳා ගැනීමේ හැකියාව, එහෙම නැත්නම් අපේ විදේශ සංචිත ඉහළ දමා ගැනීමේ හැකියාව පවතින බව ගරු කාර්ක සභා සභාපතිතුමියනි, ඔබතුමියට මා සඳහන් කර සිටිනවා මෙන්න මේ විදියට. මොකද උණ්ඩියල් ක්‍රමය ඇතුලේ මං හිතනවා අපි විශේෂත්වයක් දැක්කා. මිනිසුන් විදේශ විනිමය උපයා ගත්තත් ඒවා පිටරටවල් තුලම ගනුදෙනු වෙමින් රුපියල් විතරයි ලංකාවට එන්න අවස්ථාව හැදුවේ. ඉතින් එවැනි තත්ත්වයන් ඇත්තරම තවදුරටත් ක්‍රියාත්මක වෙනවා නම් ඒක අද රටේ පවතින මේ විදේශ සංචිතවලට තවදුරටත් බලපෑම ඇති කරනවා කියන එක තමයි මට සඳහන් කරන්න තියෙන්නේ. ඒ වගේම අපේ රටේ ආර්ථිකය ගැන කතා කළොත් එතනේ වැඩි ඈතකට යන්න අවශ්‍ය නැහැ. අපේ රටේ මුළු ආර්ථික වටිනාකම ඩොලර් බිලියන 89ක් වුණා 2019 වගේ වර්ෂය තුල. එයින් පස්සේ පැවතිච්ච ආණ්ඩු කාලේ ඒ වටිනාකම, එමත් නැත්නම් විදේශ ඩොලර් බිලියන 89ක් වෙච්ච ආර්ථිකයේ වටිනාකම ඩොලර් බිලියන 79.9 ගණක් ආසන්න ඩොලර් බිලියන 80ක් දක්වා පහතට ඇද වැටීමක් වගේම ආර්ථිකයේ ඍණ වර්ධනයක් දක්වා අරගෙන ගියා. මේ අවස්ථාවලදී අපි දකින්නේ මේ අනපනත් හරහා අපිට යම් විදිහකට සාධාරණයක් වුණා නම්, මේ රටට අවශ්‍ය කරන ආයෝජන අරගෙන ආව නම්, ඒ ඇතුලේදී සාධනීය ලක්ෂණ පෙන්වමින් අද අපි ආරම්භ කරලා මේ පවත්වාගෙන යන මොහොතේදී ආර්ථිකයේ යම් ධන මට්ටමකින් ඉහළට ඇදෙන බවක් අපිට පෙනෙමින් පවතිනවා සහ අපේ ක්‍රියාකාරීත්වය ඇතුලේ අපි ආර්ථික වර්ධනය වැඩි කරගන්න අපි උත්සාහ කරනවා වගේම මේ පනත් තරහා ඒ සහයෝගය ලබාගෙන මේ රට ශක්තිමත් රටක් විදියට නැගී සිටින්න නගා සිටවන්න අපිට අවශ්‍ය මැදිහත් වීම කළ හැකි වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම කැසිනෝ කියන සංකල්පය මම හිතන්නේ අපි විශේෂයෙන් අනුමැතියක් නොදුන්නත් එය ජාත්‍යන්තර වශයෙන් සිදුවන ව්‍යාපාරික කටයුත්තක්. නමුත් පනත සම්මත කළත් ඒ පනත යටතේ මේ අභ්‍යන්තරිකව අපේ රට තුළ එකම එක අවස්ථාවකදී විතරක් ඩොලර් මිලියන 2000ක ලියාපදිංචි ආදායමක් ලබාගෙන තිබෙනවා විනා එතනින් එහාට ඒ සම්බන්ධයෙන් බදු අය කිරීමක් හෝ ඒ පිළිබඳ මැදිහත් වීමක් කරලා නැහැ. එතකොට ව්‍යාපාරයක් විදිහට හෝ ජාත්‍යන්තරයත් එක්ක සම්බන්ධ වෙලා එවැනි තත්වයන් මේ රට තුළ ක්‍රියාත්මක කරනවා නම් හිතනවා අපි රටේ ආදායම පිළිබඳ විශේෂයෙන් වගකීමෙන් කටයුතු කරන්න ඕනේ. මේ සියලු මහජන උවමනාවන් පොදු දේපල නඩත්තු කිරීම මේ රටේ අභිවෘද්ධිය තීරණය වෙන්නේ රටේ ආදායමත් එක්ක නම් පනතක් පමණක් හැදීමෙන් විතරක් ඒ දේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ සඳහා අවශ්‍ය කරන අපි වටිනාකම දිය යුතුයි කියන විශ්වාසය තුළ අපි ඉන්නවා. ඒ නිසා මම හිතන්නේ අපිට ඉදිරියේදී මේ පනත් නිසි ආකාරයෙන් අඩුපාඩු සහිතව පවතින තත්ත්වයන් තියෙනවා නම් සොයලා බලලා සමීක්ෂණ නැත්නම් පරීක්ෂණ එහෙම නැත්නම් පරීක්ෂණ අපිට කරලා ඒ පිළිබඳ සොයා බැලීමකින් යුක්තව ඒ අවශ්‍ය මැදිහත් වීම ඉදිරියේදී අපිට කිරීමේ හැකියාව තියෙනවා. රජයක් විදිහට අපි ඒ වගකීමෙන් යුතුව කටයුතු කරන බව මේ රටේ මහ ජනතාවට අපි සඳහන් කරන්න කැමතියි. ඒ වගේම විශේෂයෙන්ම මේ රට තුළ ඉතිහාසයේ ක්‍රියාත්මක වෙච්ච තත්ත්වයන් ගන්නකොට මම හිතන්නේ පෝර්ට් සිටි නගරය සම්බන්ධයෙන් සහ හම්බන්තොට වරාය වගේ දෙයක් ගැන කතා කරද්දී මට අපේ රටේ ස්වභාවික පිහිටීම පිළිබඳ පොඩි චකිතයක් එනවා. මන්ද හම්බන්තොට වරාය ගොඩබිම හාරලා හදන එකක්. නමුත් කොළඹ අපේ පෝර්ට් සිටි කියන නගරය නිර්මාණය වෙන්නේ මුහුද ගොඩ කිරීමේ. ඒ ඇත්තටම මේවා සත්‍ය වශයෙන්ම අපි සොයා බලා කරපු කටයුතුද? එහෙම නැත්නම් මේ රටේ අපහසුවෙන් ආයාසයෙන් උපයාගත් මේ ධනය එහෙම නැත්නම් ගත්තු ණය නිසි දෙයකට යොමු කළාද කියන කාරණාවත් අපි ඉස්සරහා ප්‍රශ්න සහගතයි. එමා අවසාන වශයෙන් සඳහන් කරන්නේ අනපනත් කෙසේ සම්මත කළත් මේ සම්මත කිරීම තුළ අපි අපේක්ෂා කරන නැත්නම් මේ පනත තුළින් අපි අරමුණු කරන දේ සාක්ෂාත් කරගන්නේ අවශ්‍ය කරන යාන්ත්‍රණය ස්ථාපිත කිරීමත් ඒ යාන්ත්‍රණය සුදුසු පරිදි ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කරන මානව සම්පත ඒ කෙරෙහි යොමු කිරීම වගේම සංවර්ධනය කිරීම ලෝකයක් සමග බද්ධ වෙච්ච ගමනක් යන්න පුළුවන් රටක් විදිහට ශ්‍රී ලංකාව ගොඩනැගීම තමයි අපේ අපේක්ෂාව. අවසාන වශයෙන් ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමියනි, පැහැදිලිවම අපි රජයක් විදිහට නොසැලෙන ක්‍රියාමාර්ගයන්ගේ යෙදෙන්න ඉදිරියේදී සියලු සැලසුම් සකස් කරමින් තියෙන්නේ. ඒ තුළ අපි උත්සාහ කරන්නේ
මේ රටේ
ජනතාවට මූණ දෙන්න වෙලා තියෙන සියලු අභියෝගයන්ගෙන් අපි ඔවුන්ව මුදවාගෙන එක්කම ඉතාමත් ශක්තිමත් විදිහට ලෝකයේ ඉදිරියේ පිළිගන්නා රටක් වශයෙන් එවැගේම තවදුරටත් අපේ රටට අවශ්‍ය කරන ඍජු ආයෝජන
එවැගේම
ණය අවශ්‍යතාවයක් වේ නම් ඒ වඩා උචිත වූ සුදුසුම ව්‍යාපෘති සඳහා ලබාගෙන මේ රට යහපත් දේශයක් විදියට නිර්මාණය කිරීමේ අභිලාෂයෙන් යුක්තව මේ රටේ ජනතාවට ඒ අවශ්‍ය සාධාරණ වූ ජීවිතය අත්කරගන්න ඉඩහසර සලසන්න වගකීතු රජයක් විදිහට කටයුතු කරන බව ප්‍රකාශ කරමින් මානියඬ වෙනවා. බොහොම ස්තුතියි.